ගරු විමල් වීරවංශ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 18ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රට ඉතාම තීරණාත්මක හා අඳුරු අවස්ථාවකට මුහුණ දීලා තියෙන වෙලාවකයි අපි මේ හදිසි නීතිය පිළිබඳ විවාදය පවත්වන්නේ පාර්ලිමේන්තුව තුළ. මේ පාර්ලිමේන්තුව තුළ තිබිච්ච ජනාධිපතිවරණයේදී අපි ප්‍රකාශිතවම සංදේ පාවිච්චි කළේ ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂයේ අනිත් සියලු පාර්ශ්වවත් සමග එකට එකතු වෙලා. නමුත් ඒ ඡන්දයෙන් ජයග්‍රහණය කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඩලස් අලහප්පෙරුම මැතිතුමා දින නම් සර්වපාක්ෂික පාලනයක් කරා සුජාතභාවයක් සහිත පාලනයකින් මේ අන්තර කාලයේත් මේ අර්බුදකාරී කාලය පහු කිරීම තමයි අපේ බලාපොරොත්තු වුණේ. අපි හිතුවා ඒක තමයි සුදුසුම උත්තරය කියලා. මේ උත්තරය අපි මුලින්ම යෝජනා කළේ හිටපු ජනාධිපතිතුමාට අප්‍රේල් මාසේ 8 වෙනිදා, පහුගිය අප්‍රේල් මාසේ 8 වෙනිදා ලිඛිතව. නමුත් එතුමා ඒක සුදුසු පරිදි පිළිගත්තේ නැහැ. මේ වගේ තත්වයක්, මේ වගේ අර්බුදකාරී තත්වයක් කළමනාකරණය කරන්න පුළුවන් සුජාතභාවයේ තියෙන පාලන තන්ත්‍රයකට. මම හිතන්නේ නැහැ මේ ඇති කරගෙන තියෙන පාලන තන්ත්‍රයට නියමිත ප්‍රමාණයට ඒ සුජාතභාවය සමාජය තුල තියෙනවා කියලා. හැබැයි නියමිත පරිදි සුජාතභාවය තිබුණත් නැතත් මේ පාලනය නීත්‍යානුකූල පාලනයක්, ව්‍යවස්ථානුකූල පාලනයක්. අපි කැමති වුණත් නැතත් ඒ පාලන තන්ත්‍රය තමයි අද මේ රට පාලනය කරන්නේ. දැන් මේ රටේ ජනතාවට ඇතිවෙච්ච මෙතන ගොහෝ මන්ත්‍රීතුමන්ලගේ කියුණා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ, මම ඒක නැවත නැවත කියන්න කාලය ගන්නෙ නෑ, ඇතිවෙච්ච දරුණු ආර්ථික පීඩනය මත, ඒ ඇතිවෙච්ච අසරණ භාවය මත, අපේ රටේ තියෙන මේ ඛේදජනක තත්ත්වය මත, ඒකෙන් ඇතිවෙච්ච ආවේගය මත, මහජන සන්නිපාතයක් කොළඹට ඇවිල්ලා ඒ මහා සටනක් කරලා ඒ අනුව හිටපු ජනාධිපතිතුමා සාමකාමීව ධූරය අත්හැරලා ඉවත් වුණා. දැන් ගෝටා ගෝහොම් කියලා තමයි මේ සටන පටන් ගත්තේ. ඒ ගෝටා ගෝහොම් කියන සටනට සමාජයේ යම්කිසි අනුමැතියක් තිබුණා අර කියන පීඩාකාරී තත්ත්වය හේතු කොටගෙන. සහ ඒවාට කඩිනම් විසඳුම් ලැබෙන බවක් නොපෙනෙනකොට ඒ හේතුව මත මහා ජන සන්නිපාතයක් විසින් ඒ අරගලය ගෙනිච්ච. හැබැයි ඉතින් ගෝටා ගෝ හෝම්, අපි හිතුවේ ගෝටා ගෝ හෝම් වුණා මේක ඉවර වෙනවායි කියලා. දැන් බලුවම එහෙම නැහැ. දැන් මෙතන කතා කරා මට කලින් අපේ සරත් කුන්සේක මැතිතුමා. දැන් නම ඊළඟ නම එනවලු තව කෙනෙක් ගෙදර යවන්න. එයා ගෙදර යවුවම ඊට පස්සේ දිනේෂ්ත සිද්ධ වෙයිලු ජනාධිපති වෙන්නේ. යකෝ මේක මලකූලමක් නේ. ගෝටා ගෝ හෝම්, ඊට පස්සේ රනිල් ගෝ හෝම්, ඊට පස්සේ දිනේෂ් ගෝ හෝම්, ඊට වඩා ලේසි කහවද හොරි කියලා කියන්නේ. අපි ඒව ජනාධිපති කරන්නකො මේ කරදරෙන් බේරෙන්න. මේක වෙන වැඩක් කරන්න නම් මෙන්න මේ රටට සාමෙන් හුස්ම ගන්න ඕනේ නැද්ද? දැන් ගෝ හෝම් කියලා කියුවම ඊයා දැම්වත් මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සටන් කරන්න දෙන්නේ නැද්ද? මේ පාලන තන්ත්‍රය පිළිබඳව අපට විවේචන තියෙනවා. අපිට එකඟ වෙන්න බැරි තැන් තියෙනවා. හරි, ඒවා අපි වෙනම බේරගන්නම්. මේක මේ හැමදාම මේ රටේ මිනිස්සු ජාත්‍යන්තර නාලිකාවලට ප්‍රවෘත්ති සපයමින්, මේක නිකන් අර ලිබියාවක්, මේක නිකන් අර අප්‍රිකාවේ තියෙන රටක් සයිස් එකට ප්‍රතිරූපය හදන එකද අරගලය? ඒ අරගලයට දර සුජාතභාවය දෙන්න යන්නේ. මෙතන තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගය මම කවදාකවත් ගරහන්නේ නැහැ. එතන හිටපු අව්‍යාජ තරුණ දූදරුවන්ගේ අව්‍යාජ අරගලයට මම කවදාකවත් ගරහන්නේ නැහැ. තේරුම් ගන්න, මෙතන තියෙන්නේ රාජ්‍ය බිඳවැට්ට වීම. මේ තියෙන්නේ රාජ්‍ය බිඳවැට්ට වීම. ඒකට ඉඩ දෙන්න බෑ. මම විපක්ෂේ හිටියත්, ආණ්ඩුවේ හිටියත්, කොහේ හිටියත් ඒකට ඉඩ දෙන්න කියලා මම කියන්නේ නැහැ. ඒක කරනවා නම් ඒක මහා පාපයක්. මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකම් ඕනේ නැහැ. මට මගේ රාජ්‍ය ඕනේ. මේ ආර්ථික අර්බුදයෙන් බැටකාලා අපි ගොඩ එන දවසට අපේ රාජ්‍ය තියෙන්න ඕනේ. මේ යන්නේ වෙනකට නෙවෙයි. හරි, ජනාධිපති මන්දිරය ඇල්ලුවා. අරලියගහ මන්දිරය ඇල්ලුවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට ගිහිල්ලා ඇල්ලුවා. දැන් මේවා සාමකාමීද? රාජ්‍ය දේපල අත්පත් කරගන්න එක. දැන් මේවට සාමකාමී කියලා අපි කිව්වොත් හෙට දවසෙත් ඇවිල්ලා ද පාර්ලිමේන්තුව අල්ලන්න ආවා. එදා ඒ ආරක්ෂක අංශ සුදුසු පරිදි බලය පාවිච්චි නොකළා නම් අර හමුදා බටයෙකුගේ ඔළුවට යකඩ බලු වලින් ගහද්දි වෙඩි තිබෙන්නේ නැහැ. ඒ හමුදාවේ ඉවසිල්ල මේ තමයි ලෝකේ ඉන්න හොඳම හමුදාවක් මේ. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ලොක්කොන්ගෙන් අහන්න ලංකාවේ හමුදා මොනතරම් ජීවුණු හමුදාවක්ද කියලා. හැබැයි ඒ ජීවුණුකම කියන්නේ නිවටකම කියලා හිතන්න එපා. අද මොකද මේ කරන්නේ? මුලින්ම මේකේ 73 ගේ කෙවල් ගිනි තියලා දේශපාලඥයෝව මානසික වශයෙන් බැරියර් දැම්මා. බය කළා. ඊළඟට මහා සංඝරත්නයට එතනින් එනවා එක එක තරජන කතා මහා සංඝරත්නයට මානසික බාධා පෙවිනිව්වා. ඊළඟට කලාකරුවන්ට මානසික බාධා පෙනෙව්වා. ඊළඟට දැන් ඇවිල්ලා තිය පොලිසියට මානසික බාධා පෙනෙව්වා. කවුරු හරි අත්අඩංගුවට අරගෙන උසාවියට යනවා මේ සාධාරණ ඇත්ත චෝදනාවක් කරලා. නීතිඥයෝ එනවා 200ක් විතර ඇවිල්ලා සත්‍ය දාලා ඒ කියන්නේ නඩු විනිශ්චයකාරයට හිතනවා යකෝ මේකට ඇප නොදුන්නොත් මූ මගේ ගේ ගිනිතියයි කියලා. ඒ කියන්නේ මානසික බාධා පමුණු ඇවිල්ලා එදාරෑ පාර්ලිමේන්තුවත් අල්ලගත්ත නම් අද රාජ්‍යයක් පවතීද? ඊට පස්සේ අල්ලගන්න තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලයි ITN එකයි රූපවාහිනියයි අල්ලගත්තා. අපි අතර රටාව දැම්බල අපි කියන ඉදිරිය හිටපල්ලා. දැන් මේකද අපිට ඕනේ? ආර්ථික අර්බුදයේ පීඩනේ අපිට තියෙනවා ඇත්තයි. ඒකෙන් අපි බැටකනවා, ඒකෙන් අපි ගොඩ එන්න ඕනේ. දැන් ගොඩ එන්න අපි විපක්ෂේ හිටියත් හිටපු ජනාධිපතිතුමා ඉන්න කාලේ අන්තිම කාලේ මම වැඩපිළිවෙල ගෙනාවේ. මම ඒකත් මේක සදාහන් කරන්න. මොකද අපිට වගකීමක් තියෙන කොහේ හිටියත්. අපි රුසියාවේ රාජ්‍ය තෙල් සමාගමක සභාපති CEO අපි ගෙන්නුවා ලංකාවට. ගෙන්නලා ඒ වෙලාවේ හිටපු කාංචන ඇමතිතුමා මහ බැංකුව අධිපතිතුමා එක්ක සාකච්ඡා කරා. ඒ අය ওই නම වෙන්න තමයි රටින් පිට උනේ. ගිහිලේ සභාපතිතුමා අපිට කතා කරලා කියනවා අර ස්විම් පූල් එකේ නාන දර්ශනෙ දැකලා උඹලා රටේ මිනිසුන්ගේ ඇටිටියුඩ් එක අපිට ඒකෙන් තේරුණා කියලා. මම මුකුත් උත්තරයක් දුන්නේ නැහැ. මොන උත්තර දෙන්නද? කොහොම නමුත් ඒක තමයි ජාත්‍යන්තරයට යන ප්‍රතිරූපේ. කොහොම නමුත් ඒ සමාගම අවබෝධතා කිවිසුමක් හදලා එවලා තියෙනවා. ඒකට එකගද නැද්ද කියලා කියන්නේ. එකගද නම් ඊළඟට ඒගොල්ලෝ එවනවා එග්‍රීමන්ට් එකයි ඔපරේෂන් එග්‍රීමන්ට් එකයි ගැරන්ටි එකයි ඩොලර් මිලියන් 200ක ණයක් හැම මාසයකටම 300ක හැම මාසයකම මේ ජනවාරි ගන්න තෙල්වල මුදල ගෙවන්න ඕනේ ලබන මාසේ අවුරුද්දේ ජනවාරි. හම්බෙන්නේ ලෝක වෙළඳපොලේ තියෙන මිලට වඩා 15%ත් 35%ත් අතර අඩු මිලකට. හැබැයි පෙට්‍රෝලියම් එකේ නීතියංශ නිලධාරිනියක් කන ලිඛිතව දෙනවා මේ සභාගමේ නීත්‍යානුකූල භාවය පිළිබඳ සොයා බලා බැලීමෙන් තොරව මෙවැනි කිසිමකට එකඟතාවයේදීම බහන්නකි කියලා. මෙන්න දැන් මේ අපිට ණයක් දෙන්නේ. මොකද? ඔව්. ණයක් දෙන්නේ. ඒක අහන්නුවේ. මේ පැටි කිරිය හොයන්න ඕනද මේ වෙලාවේ? මෙහෙම උදව්වක් කර මිනිසුන්ට. ණය දෙන්නේ. අපිට මොකද දෙහි පැටි කිරිය? එතකොට ඒක දැන් ඒ අවබෝධතා කිවිසුමට එකගයි කියලා යවුවොත් ඊළඟට එනවා ඇග්‍රීමන්ට් එකයි ගැරන්ටි එකයි. ගැරන්ටි එකේ ඉන්නේ බැංකුවෙන්. ඒ දෙක ආපු ගමන් අපි ගියා ඇග්‍රීමන්ට් එක අස්සම් කරා දෙන්නේ අපිට බොරතෙල්. අපේ මේ මොකද්ද අපේ බොරතෙල් පිරිපහදු කරන සපුගස්කන්ධත් නැවත වැඩ පටන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ අවුරුදු දෙකකට කිවිසුම ගහන්නේ දෙකේදි සාර්ථක නම් ඒක 3-4-5 දක්වා යනවා. ඒ විදිහටම. ඉතින් මෙච්චර දෙයක් අපි දැන් මම ඉත පටු දේශපාලනින් හිතනවා නම් ඇමතිතුමා මේකෙන් මේක කරුණට පස්සේ මේ ආණ්ඩුව ස්ථාවර වෙයි. එතකොට අපිට මොනවා හරි මැච්චයක් ගහගන්න බැරි වෙයි. එහෙමනේ මේ වැඩි දෙනෙක් හිතන්නේ. අපි එහෙම හිතන්නේ නැහැ. කියන්නේ අපි මේ රාජ්‍ය බිඳවට්ටම් ඊට දෙන්නේ නැත්නම් ඒකයි. ඔය වැඩේට අපි මහන්සි ගන්නෙ රාජ්‍ය බිඳවට්ටම් මෙහෙවුමට මේ තෙල් පොලිමේ ඉන්න මිනිහගේ පීඩනය යොදා ගන්නවා. ඉක්මනට මේ මිනිස්සු ගෙදරට යවන්න ඕන. යවන්න මෙන්න මේ වැඩේ කරන්න කියන්නේ. වර්තමාන ජනාධිපතිතුමත් හම්බෙලා මම මේ විස්තර ටික කිව්වා. හැබැයි මට පේන්නේ කොහෙන් හරි තෙල් මාෆියාවක් තියෙනවනේ කොහොමත්. කොහෙන් හරි මේකෝ එක එක නිලධාරීන් ලව්වන්නේ එක එක ලිපි දීලා මේක බ්ලොක් කරන්න හදන. ඒක අතුරු කතාවක්. දැන් මේ මෙහෙම යන්න දුන්නොත් දැන් ජනාධිපති මන්දිරයත් වටලලා අපේ ආර්ථික අර්බුදය අද ඉතා දැනුවත්ව බාහිර පාර්ශ්වයන් විසින් යොදා ගනිමින් ඉන්නවා රාජ්‍ය බිඳවට්ටම්. මෙන්න මේක තේරුම් ගන්න. රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා මහජනයාගේ තියෙන සාධාරණ ආවේගය, සාධාරණ පීඩණය, දුක්ගැනවිල්ල ඉතාමත්ම අවභාවිතාව යොදවනවා. දැන් ජාතික රාජ්‍ය කියන එක අපිට හොඳට නරකට දෙකටම බලපාලා ඇති. නිදහස් සෞඛ්‍ය සේවය දුන්නා අපිට ජාතික රාජ්‍ය හොඳට. නිදහස් අධ්‍යාපනය දුන්නා අපිට ජාතික රාජ්‍ය හොඳට. තවතව අවස්ථාවල නරකටත් බලපාල ඇති. කොහොම නමුත් හොඳට හෝ නරකට මේ ජාතික රාජ්‍ය පවතින උනා. ජාතික රාජ්‍ය බිඳවට්ටන්න දීම තරම් අපරාධයක් පාපයක් සියෝරා ලියෝන් අන්න එක කළා. හයිටිය අන්න එක කළා. මං දැක්ක මේ අරගලේ ඉන්නවයි කියලා කියන කට්ටියක් එක්සත් ජාතික සංවිධානයේ කාර්යාලයකට ගිහිල්ලා ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලනවා. ඒ වගේම දෙමළ ජාතික සංධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා කොහෙද පිටරටකට ගිහිල්ලා උතුරු නැගෙන හිරේට විදේශීය හමුදාවක් ඉල්ලනවා. දැන් මෙහෙම වුණොත් මේකට ඉඩ දුන්නොත් තව ටික දවසකින් මේක එනවා උතුරු හමුදා කඳුරු ගාවට. ගලවගෙන ඵලයක් කියනවා යන්න වෙනවා. ඊළඟට එනවා ආගමික ස්ථාන ගාවට කූරගලට යන්න කියනවා යන්න වෙනවා. මේ මෙහෙම රටක් අපාලිත අරාජික වෙන්න ඉඩ දීලා බලා සිටීම නෙවෙයි කළ යුතු වන්නේ. හැබැයි අපි අද මේ ඒ නිසා මම මේ තව පැහැදිලි කරන්නම්. ඒ රටක් අරාජික කරන්න ඉඩ දීලා දෙන එක නෙවෙයි කරන්න ඕනේ. අර පොළොන්නරුවේ මන්ත්‍රීතුමාව මරා දැම්මා. ඒ මිනිස්සයා කරපු වරදක් නැහැ. මේ ඉන්න වෙල්ගම මන්ත්‍රීතුමාට පහර දුන්නා. ඒ මිනිස්සයා කරපු වරදක් නැහැ. අපි මිනිස්සුන්ගේ පීඩනය දන්න හින්දා මේ හැම දෙයක්ම අපිට දරා ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය බිඳ වට්ටන්න දෙන්න බෑ. රාජ්‍ය බිඳ වට්ටන්න දෙන්න බෑ. වෙල්ලමුල්ලි වයිකාල වලට ගිහිල්ලා කාම්ප එක ගලවන්න කියයි අරගලේ. කූරගලට ගිහිල්ලා පන්සල ඉවර කරන්න කියයි අරගලේ. එහෙම අරගලේට තමයි අර සමහරු සුජාත භාවයේ දෙන්නේ. ඒ දැන් අර දැන් ඔබතුමා හොයලා බලන්න තායිලන්තයේ එක වෙලාවක තිබ්බ කහ කමිසකාරයෝ කියලා සටනක්. ඒකත් අර ගිදර යන්නේ නැතුව තිබ්බ සටන. හොයලා බලන්න. ඒ තිබෙන නීතිජ සංවිධානයක් ඒකට තමයි ඇමරිකාව ෆන්ඩ් කරේ අරකට වීදම් කරන්නේ. මම ඉදිරිපත් කරනවා ලේඛනයක්. මේ ලේඛනේ ඇමරිකාවේ CIA සංවිධානයට අනුබද්ධ NED කියලා සංවිධානයක් තියෙනවා. 1983 මේක පටන් ගත්තේ. National Endowment for Democracy සංවිධානයේ නම NED ප්‍රජාතන්ත්‍රවාදී සදහන ජාතික උරුමය. මේ සංවිධානය රටවල් 100ක විතර වැඩ කරනවා. මේ සංවිධානය මෙන්න මුදල් දීලා තියෙනවා. නීතිය හා සමාජීය පදනමට 2020 වර්ෂයේදී පමණ ඩොලර් 172,670ක් දීලා තියෙනවා. මං ගාව ලේඛන තියෙනවා මම සභාගත කරනවා මේ ලේඛනේ. ඊළඟට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට 2020 වර්ෂයේදී පමණක් ඩොලර් 285,000ක් දීලා තියෙනවා. මීට අමතරව USAID, CSI, ROL ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නීතිය ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ මුලපිරීම සඳහා 2013-2017 කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැය කර තිබෙනවා. මෙම අරමුදල් වැය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රජයේ නීති සංගමය හරහා කියලා තමයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. බලන්නකෝ වැඩි. දැන් අපිට මානසික බාධා පමුණුනෝ මේවා කිව්වොත් ගායිද දන්නේ. මේවා කිව්වොත් ගේ ගිනිතියයි දන්නේ. මේ මානසික බාධා ඒ වට යටත් වෙන්න බෑ. හමුදාවට ළඟට ගිහිල්ලා අර වීඩියෝ එක තියෙනවා. මේ කුළු ගැටෙක් යුද අපරාධ කළා තොපි. මේ හමුදාවට කියන්නේ බල යුද අපරාධ කරලා ප්‍රභාකරන් හොඳයි යකෝ උඹලට වඩා. මේ හමුදාවට එහෙම කියන්න පුළුවන් කාටද? මේ හමුදාව හැම විපතකදීම මිනිස්සු ගාව ඉන්න හමුදාව. ඒ හමුදාවටත් දැන් බැරියර් දාන්න එනවනේ. මම දැක්ක අර කැවුතුවාචිද කවුද කියලා කෑනු කෙනෙක් ඉන්නවා. ඔය සෝෂල් මීඩියා වල කැවුතුවාචි කියලා කට්ටිය කියන්නේ අර. ඒ අම්මා කියනවා ආච්චි දමද මන් දන්නේ. ඒ අම්මා කියනවා මේ හමුදාව ගාවටලා මුන්ගේ ගෙවල් හොයාගෙන ගිනි තියන්න ඕන. හමුදාවයාගේ ගෙවල් හොයාගෙන ගිනි තියන්න ඕන. දැන් මේ මොකද කරන්න හදන්නේ? හමුදාවේ ගෙදර ඉන්න නෝනා කෝල් එකක් දාලා හමුදාවේ මහත්තයාට කියනවා අනේ ඔයා නම් ඔබට පැටලෙන්න එපා කියලා. අන්න මානසික බාධා. මේක සැලසුම් සහගතව රාජ්‍ය බිඳවට්ටන්න කරන්නේ. අර සරත් පොන්සක මහත්තයා මෙතන නියෝග කළා හමුදාවට. ඕගොල්ලෝ වෙඩි තියන්න එපා, පහර දෙන්න එපා, මුකුත් කරන්න එපා. ඔහේ සාන්ත දාන්ත තීන්තු කුඩුවගේ බලන් ඉන්නලු. ඒ කියන්නේ පාර්ලිමේන්තු ඇල්ලුවක් බලන් හිටපන්. මෙහෙම මේක මේ අරාජිකත්වය. මම කියන්නේ මේක අරගල කරුවන් නෙමෙයි, අරාජික කරුවන්. මේ රට අරාජිකත්වෙන් අරාජිකත්වයට දවට්ටන්නම්. ඒකට ශක්තිමත් මුහුණ දීම අත්‍යවශ්‍යයි. හැබැයි ඒක සඳහා ගන්න හදිසි නීතිය සාමාන්‍ය සිවිල් ජන සමාජයේ යුක්තිසහගත අයිතිවාසිකම් පොඩිපත්තම් කරන්න පාවිච්චි කළොත් ලබන මාසෙ විවාදෙදී අපි මේකට විරුද්ධ වෙනවා. අපේ ඡන්ද ටික තීරණාත්මක නැහැ. හදිසි නීතිය සම්මත කරගන්නේ ඒක ඇත්ත. හැබැයි අපිට බෑ එහෙම වුණොත් මේ හදිසි නීතියට පක්ෂ වෙන්න. මේ අරාජිකවාදය, අරාජිකවාදීන් ඒ මහා රාජ්‍ය බිඳවැට්ටීමේ අපරාධය ඒක නතර කරන්න ඕන. ඒකත් එක්ක හුරතල් වෙන්න ඔය සමහර දේශපාලඥයෝ හිටියට අපි නම් ඒ අපරාධයට අකුරකින්වත් සම්මාදම් වෙන්නේ නැහැ, වචනකින්වත් සම්මාදම් වෙන්නේ නැහැ. මම සභාගත කරනවා අර NED සංවිධානය විසින් ලංකාවේ විවිධ සංවිධානවල දීලා තියෙන මුදල් ගැන ලේඛනය. මං ඉල්ලා සිටිනවා ඒක හැන්සාට් ගත කරන්න කියලා. මං ටිකයි කිව්වේ, තව සංවිධාන ගොඩකට ඩොලර් ලැබලා තියෙනවා. මේවා තමයි ඔය යූටියුබර්ස්ලා, සමහර යූටියුබර්ස්ලාට ගියා එක එක විදියට. මේක මට අර රුසියාවෙන් ආපු දෙන්න කියනවා, ඔය ගෝල් ෆේස් එක ගාවින් ගියා අපි වාහනේක. ඒගොල්ලෝ කියන යුක්‍රේනෙත් ඔහොමයි උනේ. යුක්‍රේනෙත් ඔහොමයි උනේ. ඒ රුසියාවට හිතවත් ජනාධිපතිව එලවන්න ඕම පාක් එකට ආව සෙනග. එයා කිව්වා එහේ ඇමරිකන් එම්බසි එකෙන් ඒ ආපු එක පුද්ගලයෙකුට දවසකට ඩොලර් 3 ගානේ වියදම් කළා කියලා. එයා ඒ රුසියන් ජාතිකයා කිව්වේ. එයා මේ ගෝල් ෆේස් එක එකවල්ලා කියනවා, උඹලා රට පාලනය කරන්නේ උඹලා ජනාධිපති නෙවෙයි, උඹලා ජනාධිපතිට උඩින් ඇමරිකානු තානාපති ඉන්නවා කියලා තමයි මට නම් තේරෙන්නේ කියලා. ඇත්ත කතාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව මම හිතන්නේ සතියකට තුන්පාරක් විතර ජූලියන් ඕන හම්බෙනවා. ඒ නෝන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හොඳට මානසික බැරියර් හදනවා. ගන්න ඕන තීරණ ගන්නේ එතකොට අර්බුදය උස්සන්න වෙනවා. දැන් අවසානයේ එහෙම කරයි කියලා එතුමට කොහෙ රටකින්වත් පිටක් ලැබුණේ නැහැ. මේක මම කියන්නේ මේ අපේ තීරණාත්මක මොහොත. මේක අපි අතර මොන වාද වේද තිබ්බත් මේ රාජ්‍ය බිඳවැට්ට වීමේ මෙහෙයුමෙන් අපි මේ රාජ්‍ය බේර ගන්න ඕන.
මිනිත්තු දෙකක් තියෙනවා.
ඒක අවම යුතුකමක් අපේ. ඒක අවම යුතුකමක්. හැබැයි ඒක කියලා තමුන්හන්සලා හදිසි නීතිය දාගත්තට පස්සේ ආයෙ එන්න මේ කන්දත් අපේ තමයි, අර කන්දත් අපේ තමයි කියලා මෝඩ චූන්නම් දාන්න එන්න එපා. එතකොට තමයි මේ රටේ මිනිස්සුන්ට යකා හෙන්නේ. මුන් තාමත් පාඩමක් ඉගෙනගෙන නැහැ කියලා. හැබැයි රටේ අතිමහත් බහුතරයට මේ එනේ නෙමිනිය ගෝහොම් කී කියන්න ඌමනාවක් නැහැ. අර සල්ලි හම්බෙන කට්ටිය විතරයි ඒක ෆෝම් කරන්නේ. ඒ නිසා අපි හිතනවා තමුනාසලාගේ පාලනයට නොලැබී තිබෙන සුජාතභාවය ඉක්මනින් ඇති කරගත යුතුයි. ඒ සඳහා සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් පිහිටුවීම සඳහා කටයුතු කළ යුතුයි. අපි ඉදිරියේදී අපේ පක්ෂයේ හැටියට ඒකට අපේ යෝජනා මාලාව වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා විවෘතව. අපි කවුරුත් මේ වෙලාවේ වගකීමෙන් කටයුතු කළ යුතුයි. අපිට තියෙන දේශපාලන කෝන්තර පිරිමහ ගන්න ගිහිල්ලා අවසානයේ මේ රට සියරා ලියෝන් එකක්, එහෙම නැත්නම් අප්‍රිකාවේ හයිටියක්, එහෙම නැත්නම් ලිබියාවක් බවට පත් වෙන්න ඉඩ නොදිය යුතුයි. ඒක අපේ අවම වගකීම. මේ රාජ්‍ය තුල ජීවත් වෙන්න ඕන නම්, අපේ දරුවෝ මේ රාජ්‍ය තුල හැදී වැඩෙන්න ඕන නම්, මේ අරාජිකවාදීන්ට ඉඩ නොතැබිය යුතුයි. ඒ සඳහා සාධාරණ ලෙස දැන් කිව්වා රූපවාහිනියට පැන්න කෙනාව ප්ලේන් එකෙන් ගෙනාපු විදිය ගැතයි. ඌ පැන්න විදිය හොඳයිද? මට ඒ වෙලේ අහන්න හිතුනේ ඉතින් හොඳ නැහැ නේ බාධා කරන්නේ. දැන් මිනිහා රූපවාහිනියට පැන්නා, පොහොදා වැඩසටහන නවත්තලා අපි තමයි අරගලේ කියලා නැවැත්තුවා පොහොදා වැඩසටහන. එතකොට මේක හොඳද? ඒක දරුවෙක්ගේ. ඒ දරුවන උන්දගේ අප්පච්චි කවුද කියලා හොයන්න ඕන. මේ අප්පච්චිද කතා කරේ? ඒ දරුවන්ගේ අප්පච්චිද ඒ කතා කරේ? දරුවෝ නෙමෙයි ඒ මරුවගේ හැසිරුනේ. මම කියන්නේ අර හදවතින් මේ තිබිච්ච පීඩන නිසා ආපු අවංක තරුණ කොල්ල කෙල්ලෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මේක සැලසුමේ පිටපත ලියලා පිටපතට අනුව වැඩේ කරන කට්ටිය. ඒක නිසා ඒ දරුවෝ වරද්ද ගන්න එපා. ඇත්ත දරුවෝ ටික මේ මරුවෝ. ඒ නිසා දැන් අර එක පක්ෂක නායකයෙක් කියලා තියෙනවා, විවස්ථාවෙන් පිට බලය පිටවන්න ඕනේ. හොඳටදී මේක තමයි යට තියෙන එජෙන්ඩක. රාජ්‍ය බිඳවට්ටනවා, අනීතික බලයක් පිටවනවා.
කාලේ අසංගන කරනවා.
මේක CC කඩ අරාජික වෙනවා. ඊට පස්සේ උතුරු නැගින්න වෙන් කරනවා. මේක තමයි සලස්ම, මේක තමයි ප්ලෑන් එක. මේ ප්ලෑන් එකට නම් ඉඩ දෙන්න එපා. මේ ප්ලෑන් එකට ඉඩ නොදිය යුතුයි. ඒ සඳහා එකමුතුව කැපවීමෙන් කටයුතු කළ යුතුයි. ආරක්ෂක හමුදාවට, පොලිසියට අපි කියනවා, ඔබ රාජ්‍ය රැක ගන්න. ඔබ ඉන්නේකට අපිව රැක ගන්න ඕනේ. රාජ්‍ය මිද වැටීමේ පාවතර මෙහුම පරද්දන්න. ඒ වෙනුවෙන් අපි ඉන්න ඔබ සමග. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මැතිතුමනේ. ඊළඟට ගරු කුමාර වෙල්ගම් මැතිතුම, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. විනාඩි 10ක් තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මගේ විනාඩි 10 පාවිච්චි කරනවා ආණ්ඩු පක්ෂයෙන් හරි.
හොඳයි හොඳයි, අනිවාර්යෙන් ඔබතුමාට ඒක අවස්ථාවක්.
විනාඩි 10 වැඩි වුණත් කමන්නේ. දැන් පළමුවෙන්ම මේ රටේ ගෝඨාභය මහත්තයව ගේනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයව දාන්න එපයි කියලා කෑ ගහලා කියපු පළවෙනි මිනිහා මම. වෙන කිසි කෙනෙක් 58 ලක්ෂයක් ඔහුට විරුද්ධව ඡන්දෙ දුන්නා එක බව ඇත්ත. නමුත් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ගෝඨාභය මහත්තයා දාපු නිසා. නමුත් මම දැක්කා ගෝඨාභය මහත්තයට කරන්න බෑ කියලා. ඇයි ඒකට හේතුව? මම මගේ ජීවිතේ පළමුවෙන්ම මම ගියේ 1970 දී රෝහණ විජේවීර මහත්තයාගේ පන්ති පහෙන් පන්ති තුනකට කොරෝලේ ඩෙන්ස්ටන් වත්තේ විජේවීර මහත්තයයි DIG ධර්මසේකරයි අතරේ ඝට්ටනයක් ඇති වෙනකොට ඒ ඝට්ටනය නිසා අපිට ඊළඟ පන්ති දෙකට යන්න බැරි වුණා. නමුත් විජේවීර මහත්තයා වරලප්පිටියේ පොල්ගම්පල ප්‍රේමවති ප්‍රේමසිංහ මහත්මැතිණියගේ ගෙදරට ආපුවම ඒකටත් මම ගියා. ඒ නිසා ඒක එක අත්දැකීමක්. අනිත් එක තමයි මම 1982 ඉඳන් කෙලින්ම සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ පත්වීමක් යටතේ අගලවත්ත ආසනේ මම සංවිධායකවරයෙක් හැටියට පත් වුණා. දැන් අවුරුදු 40ක් වෙනවා. එතකොට මේ අවුරුදු 40 දී මම දැක්ක 88 89 භීෂණේ. මේ භීෂණේ කවුද කරේ? කොහොමද කරේ? ඇයි මැතිනි පෙරදුනේ? මැතිනි පෙරදුනේ එදා සිරිසේන කුරේ මහත්තයත් එක්ක. අද එතුමා ජීවතුන් අතර නැහැ. සිරිසේන කුරේ මහත්තයත් එක්ක එදා සෝමවන් සාමරසිංහ මහත්තයාගේ නැහැකමක් උඩ ගහපු ගිවිසුමෙන් ඡන්දේ දාන්න දුන්නේ නැහැ. මගේ ඇස් දෙකට මම දැක්කා අගලවත්තේ හල්දොඩේ තියෙන ගමේ එදා ඡන්දේ දාන්න ගිය එක්කෙනෙක් මැරුවා. වලල්ලා විතදී ඡන්දේ දාන්න ගියාට වෙඩි තිබ්බා. මම මේ ඔක්කොම මැතිනිගේ ඡන්ද පෙස්සමේ සාක්ෂි දීපු මිනිහෙක්. ඒක නිසා මම ඉතාම හොඳින් මේ ත්‍රස්තවාදය ගැන මම හොඳින්ම දන්නවා. ඉතින් දැන් අද බලන්න අද ඇති වෙලා තියෙන තත්ත්වය. අද තරුණයෝ ඉදිරියට දාලා කවුද පිටිපස්සෙන් ඉන්නේ? පිටිපස්සෙන් ඉන්නේ ත්‍රස්තවාදී නායකයෝ. මේක තමයි ඇත්ත කතන්දරේ. ත්‍රස්තවාදී නායකයෝ තමයි පිටිපස්සේ ඉන්නේ. එදා හිටපු ඒ නායකයන්ගේ අවතාර දැන් තියෙනවා. ඔවුන් තමයි මේ ඉන්නේ. ඔවුන් ඊට පස්සේ අර කුඩා දරුවන්ව ඉදිරියට දානවා. දැන් මම ඉතාමත්ම කනගාටු වෙනවා. මොකද මේ රටේ ජනතාව හුඟක් දුක් විඳිනවා. අද තෙල් පෝලිං වල ඉන්නවා. ඒ වගේම ගෑස් පෝලිං වල ඉන්නවා. අද කන්න විදියක් නැහැ. ජනතාවගේ ජීවන බර නැගිටලා. ඉතින් මේක ගැන මම ඉතාම කනගාටු වෙනවා. මිනිස්සු පෝලිං වල මැරෙනවා. මම මේක තමයි එදා කිව්වේ ගෝඨාභයට බෑ කියන එක. මම ඒ දැක්ක නිසායි මම ඒ කිව්වේ. ඉතින් එහෙම තියෙද්දි අද මේ කුඩා දරුවන්ව දැන් මට මම ගෙදර යන්න ගිහිල්ලා කොට්ටාවේ එන්ට්‍රන්ස් එක ගාවදී මාව නවත්තලා මෝටර් සයිකලෙන් එන්නේ නවත්තලා 3400ක් වට කරගෙන මට ගහන්න පටන් ගත්තා. මගේ රියදුරට ගැහුවා. මගේ PSO ඇවිල්ලා මාව බදාගත්ත ගහන්න එපයි කියලා. ඌට පිටට ගහලා ඌ ඇදලා විසි කරා. මට පොළු වලින් හොඳටම අල්ලලා ගහලා එතන හිටිය අවුරුදු 35ක විතර තරුණ තුන්දෙනෙක් ඒ අය කිව්වා මේ ගහන්න එපා මෙයාට. මොකද මෙයා තමයි ගෝඨාභයට විරුද්ධව කතා කරව පළවෙනි මිනිහා. එතකොට අර තරුණයෝ මොකද කිව්වේ? නෑ නෑ මූත් 225න් එකෙක් මුව මරන්න ඕනේ කියලා මට හොඳටම අල්ලන් ගහලා එතකොට වාහනේ ගිනි තිබ්බා. මං ගියේ ඩබල් කැබ් එක. අර අවුරුදු 35 තරුණයෝ කිව්වා ඔන්න වාහනේ ගිනි තිනවා පැන ගන්න කියලා. මං කිව්වා මට පැන ගන්න විදිහක් නැහැ. මගේ දොර ලොක් කළා. ඩ්‍රයිවර්ගේ දොරෙන් තමයි මට ගහන්නේ. වීදුරු ඔක්කොම කඩලා. ඒක නිසා මං කිව්වා අනේ පුළුවන් නම් මාව ඇදලා ගන්නයි කියලා. මාව ඇදලා ගන්නකොට කාරේ ගිනි ගන්නවා. මාව ඇදලා ගන්නකොට ඒත් අල්ලන් ගහනවා අර කොල්ලු. අර තරුණයා ඒ. අල්ලන් ගහලා මගේ සරමත් කැලිවිලා විසි වුණා. මගේ කමිසෙත් ගලවලා විසි වුණා. මං හොඳ වෙලාවට යට ඇඳලා තිබ්බ නිසා මාව යට ඇඳුමෙන් පාර්ට ඇදගෙන වැටුණා. පාර්ට ඇදලා දැම්මා. එතකොට මට ගහනවා. මං බලනකොට වාහනේ ගිනි ගන්නවා. තව විනාඩි දෙකක් හිටියා නම් මම වාහනේ ඇතුලේ ගිනි අරගෙන මැරෙනවා. ඊට පස්සේ කවුද තරුණ මාව කකුලෙන් අල්ලගෙන ගිහිල්ලා ඇදගෙන ගිහිල්ලා පේමන්ට් එකේ කෙරවලේ තිබ්බට පස්සේ අපේ මේ කළුතර ආසනේ තරුණෙක් ඇවිල්ලා මේ අපේ වෙල්ගම් මහත්තයා නේද කියලා ත්‍රිවිල් එක දාගෙන ඉස්පිරිතාලට අරන් ගියා. මාව විතරක් නෙවෙයි 93 දෙනෙකුට එදා ගහලා ඉස්පිරිතාලේ 93 දෙනෙකුට. පොලිසිය වාහනයක් ආව කොහේ නන්ද ඌටත් හොඳට මල්ලන් ගැව්වා. මේ බෝට්ටුවක් එන්ජින් එකක් අරන් ගහා. ඊට පස්සේ මං ඒක දැනගත්තේ. එදා මං ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. ඉතින් මම ඉතා දැන් ඉතා ඇයි මට ගහන්න හේතුව? ඉතා මම මැරුණා නම් මේ කාටවත් මෙතන ශෝක ප්‍රකාශ කරයි. ශෝක ප්‍රකාශ කරලා ඊට පස්සේ ඒක ඉවරයි. දැන් අමරකීරි මහත්තයා ගැන දැන් අද කතා කරුවා. නමුත් ආයි කතා කරන්නේ නෑ. ඉතින් ඒක නිසා මං තමුන්නාන්සලට කියන්නේ මේ වගේ දේවල් වලට අපිට ඉඩ දෙන්න බෑ. ඉතින් අපි දැන් මම අර තරුණයෝ ගැන දුක් වෙනවා. මට ගහපු තරුණයෝ ගැන මං දුක් වෙනවා. මගේ ආයුෂ අවුරුදු 20ක් තිබ්බනම් මං ගුටි කෑවට පස්සේ දැන් ඒක දැන් අවුරුදු 10ට බැහැලා. දැන් මගේ ආයුෂ. එතකොට ඒ අවුරුදු 10 ඒ අවුරුදු 10ක ඉඳලා මම මැරිලා. නමුත් මම කියනවා අර තරුණයින්ට ඔවුන්ට හිරියර කරන්න එපා. ඔවුන්ට දඬුවම් දෙන්න එපා. මොකද ඒකට හේතුව මොවුන්ගේ පිටිපස්සේ ඉන්නේ ත්‍රස්තවාදී නායකයෝ. ඒක නිසා මොවුන්ට හිරියර කරන්න එපා. මොකද මගේ තව මං අවුරුදු 10කින් මැරෙයි. නමුත් ඒ තරුණයින්ට තව අවුරුදු 50ක් ජීවත් වෙන්න පුළුවන් නියෝජ්‍ය කතානායකතුමා. නියෝජ්‍ය කතානායකතුමත් තව අවුරුදු 50ක් ජීවත් වෙන්න පුළුවන්. අපේ රටට තරුණයෝ අවශ්‍යයි. ඉදිරියේදී ගෙනියන්නේ වැරදි කෙරුවත් වැරදි හරි ගස්සගෙන හරි ඔවුන් ඉස්සරහට යයි. ඒ නිසා මම කියන්නේ ඔවුන්ට මුකුත් කරන්න එපා. හැබැයි අපි මේකට විරුද්ධ වෙන්න ඕනේ. මොකද ත්‍රස්තවාදී නායකයන්ට අපිට ඔළුවට උස්සන්න දෙන්න බෑ. මම මේක විශේෂයෙන්ම කියන්න ඕන. අනිත් එක දැන් මේක කරන්න පුළුවන් මිනිහෙක්ගේ බයගෙන්. දැන් මේක කරන්න පුළුවන් එදා ජයජවදන මහත්තයා, එදා සීමා බණ්ඩාරනායක මැතිණිය, අපි සුසිල් ප්‍රේමජාන් මහත්තයා කිව්වා වගේ එදා ඒ ත්‍රස්තවාදී නැති කරා, පුනරුත්ථාපනය කරා, ඔවුන යහමගට ගෙන ආවා, මේ වගේ දේවල් හුඟක් කරා. ඉතින් ඒ කරනකොට මොවුන් තවත් වෙනවා නම් ත්‍රස්තවාදී නායකයෝ හැටියට අපිට මේක බලාගෙන ඉන්න බෑ. මගේ දැන් මේක ඉදිරි අනාගතයේ පරම්පරාවටත් ලොකු විනාශයක්. හොඳ මහත්තුරු තමයි අරගලයට ආවේ. හොඳට මතක තියාගන්න. අරගලයට ආවේ හොඳ මහත්තුරු. මේ ලංකාව පුරාම ඉන්න හොඳ මහත්තුරු ආවේ. නමුත් ඒ අතරේ අර ත්‍රස්තවාදී නායකින්ගේ මග පෙන්වීම යටතේ ගෝලුවේ හිටියා මේ රට විනාශ කරන්න. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ස්තුතිවන්ත වෙනවා මට කොරෝනා හැදිලා මම IDH ඉස්පිරිතාලේ ඉන්නකොට ඒ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා, ඒ මහත්තයා නන්දන අපේ ඒ ඉස්පිරිතාලේ ආනන්ද විජේ වික්‍රම මහත්තයාටයි ඒ කාර්ය මණ්ඩලයටයි. ඒ වගේම හෝමකම ඉස්පිරිතාලේ මාව ගෙනිච්චාම එතන මට මේ වෛද්‍ය උපකාර දුන්නේ අපේ සර්ජන් ධම්මික මහත්තයා ඇතුළු ඒ සියලුම දෙනාට මම හද ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා තමයි මගේ ජීවිතේ බේරුනේ. ඒ වගේම දැන් මගේ බිරිඳ සහ මගේ දරුවෝ එදා මට ළඟ ඉඳන් උදව් කරා. ඒ නිසා තමයි අද මට මෙතන කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මම තමුන්නාන්සලට කියනවා මේකට අපි හොඳ නායකෙක් තෝරගෙන තියෙනවා. දැන් මොකද තමුන්නාන්සල සීලු දෙනාම දන්නවා මේකට මූණ දෙන්න පුළුවන් නායකයෙක් ඕන තෝරගන්න. මගේ හොඳ මිත්‍රයෙක් තමයි ඩලස්. මගේ හොඳ මිත්‍රේ මාත් එක්ක අනුර බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ ඉඳන් මම අඳුරන කෙනෙක්. නමුත් ඒ අය ආවනම් ඒ අය හිටියානම් ඒ ත්‍රස්තවාදීන් කියන විදිහට තමයි ඒගොල්ලන් නටන්නේ. ඒ ත්‍රස්තවාදීන් කියන විදිහට. එහෙනම් අද මේ විදිහට නෑ. එහෙනම් ත්‍රස්තවාදී නායකයෝ තමයි අපි මේ කියන දේ උඹලා කරන්න ඕනේ. අනිත් එක විපක්ෂ නායකතුමාටත් මම කියනවා මේ ඔබතුමාත් එක්ක සාකච්ඡාවට එන ත්‍රස්තවාදී නායකයෝ ඔබතුමාත් එක්ක නැහැ. මේ බොරු කරන්නේ. ඔවුන්ට යාළුව මිත්‍රයෝ නැහැ. මොවුන්ට යාළුව මිත්‍රයෝ නැහැ. ඔවුන්ට හිතවත් අය නැහැ. අපි දන්නවනේ ඒ කාලේ මැතිනිත් එක්ක කොච්චර සාකච්ඡාවට එනවද සභානායකතුමා. අන්තිමට මොකද ගන්න තීන්දුව? අන්තිමට ගන්නේ විරුද්ධ පැත්තේ තීන්දුවක් ගන්නෙ. ඉතින් මේ බොරුවට රැවටෙනවා. මේ සාකච්ඡා කර කර බොරුවට රැවටෙනවා. මොකද මේගොල්ලන්ට කියනවා අපි උඹලට බලය ලබා දෙනවායි කියලා. නමුත් උන්ගේ හිතේ නෑ බලය ලබා දෙන්නේ. උන්ගේ හිතේ තියෙන උඹ බලයට දෙන්නේ. ඒක ඔක ප්‍රේමදාස මහත්තයාට කරා. ප්‍රේමදාස මහත්තයා බාබුව ළඟ තියාගෙන හිටියා. බාබුව අන්තිමට බාබු මොකද කරේ? බෝම්බේ පත්තු කරා. ඉතින් මේක ඉතාමත්ම භයානක අවස්ථාවක්. අනිත් එක
මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අනුර කුමාර් දිසානායක මහත්තයා මම ඉස්පිරිතාලේ ඉන්නකොට මම දැක්කේ මේ පාර්ලිමේන්තුවේ ඉඳන් එතුමා ප්‍රකාශයක් කරා මම මගේ නම කියලා මගේ නම කියලා මම CTB එකේ මේ මෝටර් ස්පෙයර්ස් අමතර කොටස් ගෙනල්ලා මං වංචාවක් සිද්ධ කරලා තියෙනවා කියන ඒකේ සියහපාන හඬුව කාලේ මට නඩු දෙකක් දැම්මා එකක් තමයි ওই කියන එතුමා කියපු නඩුව අනිත් එක තමයි මම නියෝජ්‍ය සභාපති කෙනෙක් කරයි කියලා දැන් ගියේ දැන් සති දෙකකට ඉතින් ඉස්සෙල්ලා ඒ නියෝජ්‍ය සභාපතිගේ නඩුව ඒ වගේ පයිදරියකින් ඉල්ලාස් කරගත්තා ඒ නඩුව ඉස්සරහට ගෙනියන්න බෑ ඒ වගේම මම මෙතනදී කියනවා සුප්‍රීම කෝට් එකේ FR එකේ 14216 ඒකේ මේ විෂකාරවරු තුන්දෙනෙක් ඉඳලා තිනවා ඒ ඇවිල්ලා සිසුදේ දියාබ්‍රු මුරුදු MP ෆර්නෑන්ඩෝ එස් තුරේරා ජයනම විෂකාරවරුන් ඒ විෂකාරවරුන් අන්තිමට කියනවා මේ නඩුව ඉස්සරහට ගෙනියන්න බෑ ලර්නඩ් සීනියර් ස්ටේට් කවුන්සල් ඉපිරින් ෆෝ ද රෙස්පොන්ඩන්ට් සබ්මිට්ස් දැට් නෝ එවිඩන්ස් හැස් බීන් revealed against the petitioner in the course of the investigation conducted by the FCID එක ඩිස්මිස් කරා ඉතින් මේකේ මේ ගහබාලනේ හිටපු කොටස්කාරයෝ තමයි මේගොල්ලෝ හිටපු කොටස්කාරයෝ හරිද මේ 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 ඔක්කොටම දැම්මා හරි ජොන්ස්ටන්ට දැම්මා හරි රෝහිත්ලට දැම්මා මේ ඔක්කොටම දැම්මා අන්තිමට මේ කොටස්කාරයෝ තමයි අපේ නම් නරක් කරන්න හදන්නේ. එහෙම ලේසියෙන් නම් නරක් කරන්න බෑ. අපේ ලංකාවේ කුමාර් වෙල්ගම කිව්වම නොදන්න කෙනෙක් නැහැ. අද රෝණ කෙනෙක් දන්නවා මේ මිනිහා තෙලින් කතා කරන මිනිහෙක් කියලා. ඒක නිසා මේක මං විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතුමාට කරුණාකරලා මං නඩු නම්බරෙත් දැක් දුන්නා. පුළුවන් නම් බලන්න මං කියන එක හරිද වැරදිද කියලා. ඒ නිසා මම මේ ටික කතා කරන්නේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මම අපේ දිනේෂ් ගුණවර්ධන මහත්තයාට මගේ සුභපත දෙනවා මොකද අපේ ගෝඨාභය මහත්තයව දාන්න හදනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා අන්න ජොන්ස්ටන් ඉන්නවා ජොන්ස්ටන් එමතුමා සාක්ෂි දෙයි රෝහිත එමතුමාලා සාක්ෂි දෙයි ඒ ඉන්නකොට මම කව දාන්න එපා යාව දාන්න එපා නමුත් දානව නම් දාන්න දිනේෂ් ගුණවර්ධන මහත්තයව එයාට තියෙනවා ජේෂ්ඨත්වය ජේෂ්ඨත්වය මට දෙන්න ඔයාගේ තාත්තත් මං කිව්වා මහින්ද මහත්තයාට
අවසන් කරන්න
ඇයි එහා පැත්තට ගියේ එතකොට හිතමා බණ්ඩාරනායක මහත්තයාට ගියේ තදිස් දිහසේනායක මහත්තයා බැරුනම ජේෂ්ඨත්වයෙන් බණ්ඩාරනායක මහත්තයාට අගමැතිකම දුන්නේ නැති නිසා ඒ නිසා දිනේෂ් ගුණවර්ධන මහත්තයා දාන්න කියලා මම අද සන්තෝෂ වෙනවා හොඳ මහත්තයෙක් ඉතින් ඒ වගේ මහත්තයෙක් අද අගමැති පුටුවේ තියෙන එක මං ඉතාමත්ම සන්තෝෂ වෙනවා අනිත් එක මම අසනීප වෙලා ඉන්න වෙලාවේ මාව බලන්න ආවා දැන් වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මාත් එක්ක කතා කරගෙන හිටියා මගේ දුක සැප බැලුවා ඒ වගේම දොස්තරලාත් කිව්වා එතුමාටත් මං ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ වගේම අපේ වත්මන් සභානායකතුමාටත් මං ස්තුතිවන්ත වෙනවා මොකද එතුමාත් අපේ පක්ෂයේ උඟාක් දරදිය ඇද්ද කෙනෙක් එතුමා තමයි මයිතනෙ මැතිනේ චන්ද්‍රිකා නෝනට ළඟ ඉඳගෙන මේ මැතිවරණ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක කිය උපකාර කරපු කෙනෙක් තමයි මේ සුසිල් ප්‍රේමදාන් මහත්තයා එතුමාටත් ස්තුතිවන්ත වෙමින් මම කියනවා විපක්ෂයේ අයට මෙහෙට වෙලා ඉන්න එපා දැන් අපි යංස සභාග ආණ්ඩුවකට ඒ කියන්නේ මොකද සර්වපාක්ෂික ආණ්ඩුවට අපි යන්න ඕනේ අපි මේ රට ගැන හිතන්න ඕනේ රටේ අනාගතය ගැන හිතන්න ඕනේ රටේ අනාගත දරුවෝ ගැන හිතන්න ඕනේ දරුවෝ ගැන හිතලා අපි සර්වපාක්ෂික රිහිල්ලා අපි අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයර කරන්න බැරි නම් අර දැන් ගෙවල් වල ඉන්න මහත්තුරු අර මං කිව්වේ වැදගත් මහත්තුරු ආපහු ඒ කෝච්චි වල නැගලා ඒක නවත්තන්න බෑ ඒක කෝච්චි වල නැගලා ඇයි නමුත් එතුමා හරියට කරොත් මං හිතන්නේ රටේ මිනිස්සු එතුමාට ස්තුතිවන්ත වෙයි
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු රෝහිත අබේගුණාද මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා ඕඩර් ප්ලීස් ගරු සුරේන් රාඝවන් මැතිතුමා මූලාසනයේ
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේ අපේ කුමාර වෙල්ගම මගේ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකයාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. ගරු සභාපතිතුමනි, අපි දැක්ක මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ සහ පාර්ලිමේන්තුවෙන් පිට මේ සාමකාමී අරගලය, එහෙම නැත්නම් බොහොම අහිංසක අරගලය කියලා වචනවලින් ඒ අරගලයට උප්පැන්න සහතික දෙනවා මේ අද දවසෙත් අපේ පාර්ලිමේන්තුවේ තුල අහන්න ලැබුණා. හැබැයි මම අහනවා අද කුමාර වෙල්ගම අමතුතුමාගේ කතාව අහගෙන හිටියද කියලා. මේ රටේ ජනතාව අද අහගෙන ඉන්නවා ඔබතුමා කරපු කතාව. ඔබතුමාගේ කතාවේ තියෙනවා සාමකාමී අරගලයේ ලැබිච්ච තත්ත්වය මොකද්ද කියන්නේ. බොහොම සංවේදී කතාවක් ඔබතුමා අද කළේ. තව විනාඩි දෙකක් ගියා නම් මේ කෘතවාස දේශපාලන නායකයා ජීවිතේ නැහැ කිව්වා වගේම අපි මෙතෙන්ට ඇවිල්ලා කියයි අපේ ශෝකය ප්‍රකාශ කරනවා කියලා. මේක තමයි මේ අරගලෙන් ලැබිච්ච දේ. අපිට අරගලේ අද මොකද සිද්ධ වෙලා තියෙන්නේ? කරු සභාපතිතුමනි, අද උත්සාහ කරන්න වෙන මොකටවත් නෙමෙයි, ව්‍යවස්ථාවෙන් පිට වෙනම කොහොමද කැලෑ නීතියත් එක්ක කැලෑ රජයක් මේ රට තුළ ස්ථාපිත කරයි. කැලෑ නීතිය අපි දැක්ක කැලෑ නීතිය තිබුණා 1988-89. අපි දැක්ක කැලෑ නීතිය තිබුණා 1971. ඒ තිබුණු කැලෑ නීතිය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. විමල් වීරවංශ හිටපු ඇමතුමා කතා කරා හොඳ කතාවක්. එතුමා කිව්වා දැන් ගෝඨා ගෝහෝ සභාපතිතුමනි, දැන් ගෝඨා ගෝහෝම් කියලා ගෝඨා ගියා. යන්න ගේකුත් නැහැ. දැන් සිංගප්පූරුවේ සිංගප්පූරුවේ යන්නලු. දැන් ආපහු තාම ගෝඨා ගෝහෝම් කියලා ගාගෙන ඉන්නවා නළලේ. තවත් යන්නලු. දැන් ඊළඟට කියන්නේ රනිල් ගෝහෝ. හොඳයි, අපි කියන්නේත් අපි කියනවා මේ ආණ්ඩුව නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කවුරු හරි රැකිලා කියන්න එය රනිල් ජෝහෝම් නම් කාවද කියන්න ඕනේ. මේක වක්‍රාකාරව කියන්න ඕනේ. කෙලින් කියන්න අපිට ඕනේ කැලෑ නීතියක්, අපිට ඕනේ තුවක්කුවෙන් බය කරන්න, අපිට ඕන කතා කරනවා තුවක්කුව කටරදාල වෙඩි තියන්න, තීන මිනිහගේ තල්ලි ටික අරගන්න ඕනේ, වාහන දෙකක් ගෙදර දිනවා එක එකක් අරගෙන නැති එක්කලාට දෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රමය තමයි අපි ක්‍රියාත්මක කරන්න කියලා කෙලින් කියන්න. ඒක කියන්නේ නැතුව අද බලනවා ව්‍යවස්ථාවෙන් පිට මොකද්ද කරන්න පුළුවන් කියලා. ගරු සභාපතිතුමනි, අද මේ වන විට මේ 225ක් ගැන කතා කරන මුළු පාර්ලිමේන්තුවෙන් එහා. හැබැයි අද 225න් තව දවසක් යනකොට මේ 225න් වැඩි බහුතරයක් එක කනවුරක ඉන්නවා. අදේ පණිවිඩය ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවන්න ව්‍යවස්ථාව ඇතුලේ මේ රට ගෙනියන්න ඕනේ කියන එක. රටේ ජනතාවගේ ප්‍රශ්න තියෙනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න තියෙනවා සභාපතිතුමනි. තෙල් පෝලිමක් ගාවට ගියාම කිලෝමීටර 1.2 පෝලිම. හැබැයි ඉතින් එතන ඉන්න මිනිස්සු මේ රටේ කැලෑ නීතියට කැමති මිනිස්සු නෙමෙයි. හැබැයි එතෙන්ට අවශ්‍ය කරන්නේ එක අර පහුගිය ඉතිහාසයේ මේ රටේ ඒ තත්ත්වෙට පත් කරපු අවතාරය දෙන්න යනවා. වුන් තෙල් පෝලිම ගාවට ගිහිල්ලා අර ඉන්න මිනිස්සුන් අවුස්සලා කියනවා බයිම පාරට කියලා. සාධාරණ පාරට බයින එක දවස් දෙක තුනක් කන්න නැතුව වැසිකිළියකට කැසිකිළියකට යන්න නැතුව ඉන්න මිනිස්සයාට අඩ ගාලා කිව්වම පාරට බයිමු මෙහෙම රජියත් එක්ක බෑගුවම මෙමිණ එනවා. වරද එයාගේ නෙවෙයි, වරද ලේසු වඳ අඳුරන මිනිස්සු ටිකක් ඉන්නවා මේක. පහුගිය ලේසු වඳ එක්ක විතරයි ජීවත් වෙන්නේ. ඒ ලේසු වඳ අඳුරන මිනිස්සු තමයි අද උත්සාහ කරන්නේ ඒක කරන්න. ඒ නිසා දැන් අපි දැක්කා මේ අරගලයේ தත්ත්වය මොකද්ද කියලා. අරගලයේ தත්ත්වය අන්න ජනාධිපති මන්දිරයට ගියාම හොඳට පේනවා. ජනාධිපති මන්දිරයේ ඇතුළට ගියාට පස්සේ මම දැක්ක ජනාධිපති මන්දිරය වෙනුවෙන් වියදම් කරන්න තියෙන මුදල අපිට රුපියල් බිලියනයක්. මිලියන 1000ක් වියදම් කරන්න වෙනවා. රුපියල් බිලියනයක් වියදම් කරන්න වෙනවලු ජනාධිපති මන්දිරය හදන්න. මේක මේක සාමකාමී අරගලයක්ද? මේක කාගේ හරි අම්මා තාත්තාගේ බූදලයක්ද? මේක රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේවත් ගෝඨාභය ජනාධිපතිතුමාගේවත් එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න විපක්ෂ නායකතුමාගේවත් දෙයක් නෙවෙයි. මේක මේ රටේ වත්කම. මේ රටේ වත්කම. මේ රටේ ජී වත්කම මේ තත්ත්වයට පත් කරනවා. මේක සාමකාමී අරගලේ. මම දැක්ක අද මට වීඩියෝ එකක් එනවා. ජනාධිපතිතුමා කුමාරවැල්ගම ඇමතුනේ ජනාධිපතිතුමාගේ කොඩිය. ජනාධිපතිතුමාගේ කොඩිය අරගෙන ගිහිල්ලා වරායේ වෘත්තීය සමිතියක නායකයෙක්. ඒක බෙඩ්ෂීට් එකට දාලා ඒකට බුදියගෙන වොයිස් කට් එකක් දෙනවා. දැන් ඒකලු ජනාධිපති. මේ බලන්න මේ මේ රට කොහමද මේ තත්ත්වයට පත් වෙන්න කිය. ඒ නිසා දැන් ගරු සභාපතිතුමනි අපි කියන්නේ අපි ආණ්ඩුවක් හැටියට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕන. ජනතාවට අහුම්කම් දෙන්න ඕන. ඒක වත්මන් ජනාධිපතිතුමා වත්මන් නගමැතිතුමා ඇතුළු රජයේ වගකීමක්. මේ තෙල් ප්‍රශ්න විසඳුමක් අනිවාර්යෙන් ලබා දිය යුතුයි. ඒක ලබා දෙන්න කියලා අපි මේ ආණ්ඩුවේ හිටගෙන අපි ඒක ඇතුළු අරගල කරනවා අපි. මොන දේ රජයේ තෙල් වල ප්‍රශ්න විසඳුම දෙන්න ඕනේ කියලා. අපිට ඕනේ මේ තෙල් පොලිම නවත්තන්න. මේ තෙල් පොලිම නවත්තුවේ නැත්නම් මේ තෙල් පොලිම ඇතුළේ ඉන්නවා අර ත්‍රස්තවාදී නායකයෝ ටික. මේගොල්ලෝ ඉන්නවා. මේගොල්ලෝ එතන ඉඳන් තමයි ඒ ටික ලෑස්ති කරන්නේ. මම ස්තුතිවන්ත වෙනවා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ වෙලාවේ. ඇයියේ? එතුමා දැන්ට අපේ වත්මන් රාජ්‍ය නායකයා හැටියට විදේශ තානාපතිවරුන්ට දෙන උත්තරවලට විදේශ තානාපතිවරුන්ට දෙන උත්තරවලට විදේශ තානාපතිවරුන්ගේ හිතේ මේ රට පාලනය කරන්නේ විදේශ තානාපතිවරුයි කියලා. නෑ මේ රට පාලනය මේක ස්වර්ණි රාජ්‍ය. මේක මේ රටේ ජනතාව මේ රටේ ජනාධිපති අගමැති ආණ්ඩුව පාලනය කරයි. දැන් මම අහනවා මේ විදේශ තානාපතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 77ක්ගේ ගෙවල් දොරවල් ගිනි තිව්වා. අතුගෝරණ මන්ත්‍රීතුමා පාරේ ගහලා මරා දැම්මා. 99න් කුමාරවැල්ගම ඇමතිතුමාගේ ජීවිතේ වේරුණා. තව අපේ පොට්ටුවේ පක්ෂයේ ඉන්න ප්‍රාදේශ සභාවේ සභාපතිවරු නගරාධිපතිවරු මන්ත්‍රීවරුන්ගේ විශාල ගෙවල් ප්‍රමාණයක් ගිනි තිව්වා. එක තානාපතිවරයෙක්ව වරියක් එක වචනයක් කනගාටු ප්‍රකාශ කරා. එක ටුඩ පරිවිඩයක් දුන්නත් එකක්වත් දුන්නේ නැහැ. එතකොට අපි මානවය නෙවෙයිද? අපේ මානව හිමිකම් නෙවෙයිද කඩ වෙලා තියෙන්නේ? අපි මානවය නෙවෙයි. මේක බුදුව කෙලියක්නේ. හැබැයි ජනාධිපතිතුමා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොන්ද ගලින් තියන් ඇමරිකානු තානාපතිතුමට දුන්න උත්තරේ. ඔබේ රටෙත් ආවල් කැපිටල් ගොඩනැගිල්ල බේරගත්තේ මෙන්න මේ විදියට කියලා. දැන් පුදුම වැඩක්. මේ පාර්ලිමේන්තුවේ මීට පස්සේ මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සභාපතිතුමනි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ බොරුවට මේ ව්‍යවස්ථාව රකින්නවා කියලා දිවුරුම් දෙන්නේ.
ඔබතුමාගේ අවසන් විනාඩි දෙක.
මේ බොරුවට මෙතන ඉඳගෙන කියනවා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථාවට අනුව කරනවා කියලා. මේක ඇතුලේ ඉඳගෙන අඬ ගහනවා. මේක වට කරලා මේක කැලා නීතිය ගේමුයි කියලා. ඒ නිසා අපි එකක් කියනවා. මේ රටේ ත්‍රිවිධ හමුදාව, මේ රටේ පොලිසිය කියලා කියන්නේ මේ රට අවුරුද්දක තිබුණු යුද්ධය අවසන් කරපු විරෝධාර රණවිරුවෝ. දැන් පටන් ගන්නන්නේ විරෝධාර රණවිරුවන්ට එරෙහිව ඉතුරු අරගලය. විරෝධාර රණවිරුවන්ට එරෙහිව ඊළඟ එක පටන් ගන්න හදන්නේ. ඒ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වටන්න පුළුවන්ද කියලා බලනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි රජයක් හැටියට අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ ත්‍රිවිධ හමුදාවේ, මේ රටේ පොලිසියේ, ඒ රණවිරුවන්ගේ හැම සමාජිකයෙක් වෙනුවෙන්ම රජයක් හැටියට අපි පෙනී ඉන්නවායි කියන එක බොහොම ගෞරවයෙන් අපි මතක් කරනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා දැන් අපිට ගිනි තියන දෙයක් නැහැ සභාපතිතුමනි. ආයි ගිනි තියන දෙන කියලා පොළව දැන්. දැන්මකෝ ගිනි තියපු ටික හැදුවද නැහැ? දැන් තියන්නේ ගිනි තියන පොළව තමයි. එහෙම නැත්තම් ජීවිත ගන්න ඕනේ අපි ඇවිල්ලා. නිවටය වගේ ඉන්නවට වැඩිය හොඳයි ජීවිතේ දෙන එක. නිවටව වෙනවට වැඩිය. ඒ නිසා අපි ආරාධනා කරනවා මේකේ ඉන්න 225 න් මේ 225 ඇතුලේ ඉන්න ගේම් කාරයෝ මේ 225 ඇතුලේ බලනවා කැලෑ නීතියෙන් රජය ගන්න. තව කොටසක් ඉන්නවා මේ අතරතුරේ පුළුවන් ද අර අවුරුදු 30ක් වේලු පිළිලේ ප්‍රභාකරණ කරගන්න බැරි වෙච්ච එක දැන් කරගන්න එහෙම ටිකක් මේක අතුල ඉන්නවා එහෙනම් මේක ඉගල ගහලා බෙදාගමු දැන් අපේ රට අපි ආරක්ෂා කරගන්නවා නම් 225 ඇතුලේ අන්තිමට බෙදුනොත් හරියට අපිට මේ සීමාව තුල රට පරිවිඩයක් දෙන්න පුළුවන් ඒ නිසා අපි ඔක්කොම එකට ඒක රාශි වෙලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය
අවසන් කරන්න
ඒ වගේම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ජීවිත හිමියෙන් අපි කැප වෙනවායි කියනක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වේලාව දීවා දීපු සම්මත
ස්තුතිය ඔබේ දායකත්වයට මිලඟට ගරු එරාන් වික්‍රමරත්න ගරු මන්ත්‍රීතුමා ඔබට මිනිත්තු 8ක කාලයක් තිබෙනවා කාලයට සිරු දිනම් ගරු කරන්න
විනාඩි 9ක් කියලා මම හිතුවේ
ඔබ හිතන එක නෙමෙයි මට ලැබිලා තියෙන කාලය අනුව
පෑයකොත් වැඩි වුණා
ආහ එහෙනම් එහෙනම් ඔබතුමාගේ පක්ෂයෙන් අහගන්න වෙන තව මිනිත්තුවක් අපි පටන් ගන්න ඔබතුමාගේ පක්ෂයෙන් මිනිත්තුවක් ගන්න වෙනවා එහෙනම්
ඕකේ රයිට් තෑන්ක් යූ මම පාර්ලිමේන්තුවේම නව අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට සුබ පතනවා ඒ වගේම නව සභානායක තුමා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාටත් සුබ පතනවා එයාගේ වගකීම් සාර්ථකව කරගෙන යෑමට My emergency is to save lives from hunger. My emergency is for food security. My emergency is for cooking gas and fuel. My emergency is to get our children back to school. My emergency is for medical security and my emergency is for survival. This emergency brings fear into the lives of people. I am in parliament to fight for an emergency of survival, to make our people live, not to kill. අද අපි මේ වාද විවාදය අහනකොට හුඟක් වෙලාවට කතා කළේ අරගල කරුවන් 10 දෙනෙක් හිටියා නම් 9 දෙනෙක් අහිංසකව එයාගේ කාර්යභාරය කරගෙන ගියා. එක්කෙනෙක් ඔය 10 දෙනාගෙන් නීති විරෝධීව ක්‍රියා කළා. වකලාවට අපි පහර එල්ල කළේ ඒ නීති විරෝධව ක්‍රියා කරපු අයට. ඒක හරි. නීතිය කඩ කළොත් කවුරු හරි වේවා නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනේ. දැන් මම මේක කියන්න හේතුව ඇවිල්ලා මම දන්නවා කොච්චර අහිංසක අයට මේකේ නීති විරෝධීව ක්‍රියාත්මක කිරීමෙන් ඇති වුණ ප්‍රශ්න. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පුද්ගලික නිවස ගිනිබත් කිරීම තරේම හෙලා දකිනවා. පුද්ගලික නිවසක් අපි දේශපාලනයේ හිටියට අපේ පවුලේ අය බිරිඳ දරුවන් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා කවුරුත් මේවට සම්බන්ධ නැහැ. මං හිතන්නේ පුද්ගලික නිවසක් ළඟට ගිහිල්ලා විරෝධයක්වත් පළ කරන එකට මම නම් විරුද්ධයි. මං හිතන්නේ අපි මේ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මම දන්නවා කුමාර වෙල්ගම මගේ මිත්‍රයා සිදු වුණ දේ සම්පූර්ණයෙන්ම වැරදි. මමත් මැයි 9 වෙනිදා නූලෙන් බේරුණා පොළු පහර කන්න ගිහිල්ලා. දුවන්න පුළුවන් නිසා හොඳයි නේද? ඔව්. ඔව්. ඉතින් හැබැයි මම මේ සිද්ධීන් කිව්වට අපි මේ එකක්වත් අනුමත කරන්නේ නැහැ. නමුත් මං හිතන්නේ අපි අමතක නොකළ යුතුයි. මේ අරගලයේ එක එක හේතු තිබෙනවා මේ අරගලය නිසා. තෙන් අපි බැලුවොත් මේකෙන් කිව්වේ සිස්ටම්ස් චේන්ජ් එකක් ඕනේ කියලායි කිව්වේ. අරගල කරුවන් ඉල්ලන්නේ යම් කිසි වෙනසක්. ඒ වෙනස් වලින් එකක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් වෙනස් වෙන්න ඕනේ කියන එකයි ඉල්ලන්නේ. ඒ අයගේ ඉල්ලීම. එතකොට මෙතන එක മന്ത്രി කෙනෙක් කතා කරන කෙනෙක්ට කිව්වා මේ අය ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ස්විමින් pool එකේ සබන් ගාලා නැවා කියලා. ඒකද මේ රටේ තියෙන බරපතලම අපරාධය ඒකද? කැලෑ එලි කිරීම, පස් කැපීම, විකිණීම, පරිසර හානිය, පරිසරය විනාශ කිරීම, කප්පන් ගැනීම සමහරුන්ට අත්හිටපු නඩු තීන්දුවක් දීලා තිනවා. එතකොට අපි මේ පාර්ලිමේන්තුවේ නැගිටලා අර අරගලකරුවන්ට විරුද්ධව කතා කරනකොට ඒ ජනතාව අපි දිහා බල්ලා කියනවා මේ අයවත් වෙනස් කරන්න ඕනේ කියන කතාව කියාගෙන යනවා. දැන් ඇත්තටම ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කිව්වා අශීලාචාර හැසිරීම අරගලකරුවන්ගේ. රටේ ජනතාව අපේ හැසිරීම දිහා බල්ල කියනවා. මේ අයගේ අසල් ආචාර හැසිරීම නිසා තමයි අපිත් මේ සිස්ටම් චේන්ජ් එකක් වෙනසක් ඉල්ලන්නේ කියලා. There is a difference between being legal and legitimate. Gotabaya Rajapaksa was legal but not legitimate. He had to go home. We see that Ranil Wickremesinghe has been made president. He is legal but is he legitimate? People are questioning members of parliament like myself. We are legal but are we legitimate? That's a question that people are asking. That question has to be answered. මේ අරගලේ ඉල්ලන්නේ මේ වෙනස වෙනස කරන්න ඕනේ කියලා ඉල්ලන්නේ. මොකද්ද මේ වෙනස? ඒ අය කියනවා ජනසභාවක් පිහිටවන්න කියලා කියනවා. මම අහගෙන හිටිය සුදිර ප්‍රේමජයන්ත මැතිතුමා කතා කරනකොට කිව්වා අපි ඒක කළ යුතුයි කියලා කිව්වා. ඒක හොඳයි. ඒක කළ යුතුයි. එයාගේ අදහස් තරුණ කාන්තා වෘත්තීය වේදීන්ගේ විද්වතුන්ගේ ඒ වගේම සිවිල් සමාජයේ ක්‍රියාකාරීන්ගේ අදහස් අපි ගන්න ඕනේ. අපි තීරණවලට එනකොට ඒක අපි හදන්නට ඕනේ. හදිසි වැඩපිළිවෙලක් ඕනේ. ආහාර ඉන්ධන ගෑස්වලට අධ්‍යාපනයට සෞඛ්‍යයට මහජන පොදු ප්‍රවාහයට විදුලිය සැපයීමට මේක ඕනේ. එයා ඉල්ලනවා.
Remember you have 2 more minutes. You have 2 more minutes.
ගොවි ණය ගැන කියනවා. මයික්‍රෝ ෆයිනෑන්ස් ණය ගැන කියනවා. ලීසින් ගැන කියනවා. කුඩා ව්‍යාපාරිකයන් ගැන කියනවා. සාමකාමී විරෝධවාදීන් ඉන්නවා මේ අය. ඒව නිදහස් කරන්න කියලා තියෙනවා අත්අඩංගුවට ගන්න කියලා කියනවා. මං කතා කරන ගමන් මේ කොළඹ කොටුව පැත්තේ එහෙම කාර්යාලය වලට ගිහිල්ලා මේ සාමාන්‍ය සිවිල් ඇඳුමෙන් ගිහිල්ලා CID එක පොලිසිය එක එක තැන් වලට ගිහිල්ලා පින්තූර පෙන්නලා අහනවා මේ අය ඉන්නවද? ඒ වගේම අහනවා ගිහිල්ලා අහනවා එතන හරිද අපිට ඇතුළට යන්න පුළුවන්ද කියලා. මේ අය හොයන්න ඇතුළට යන්න පුළුවන්ද කියලා. මේ දැන් මම මේ කතා කරනකොට මේ ආපු ටෙලිෆෝන් කෝල් කරන්න කියන්නේ. මම දන්නේ සමාජ ජාලයේ තිබුණා ශ්‍රී ලංකන් ගුවන් සේවා යාලා ඉන්න එක ඇතුළටත් ගිහිල්ලා ආවද පැහැරගෙන ආවා කියලා. ඒක හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. හැමිතුතුමෙක් ඉන්නවා නම් ඒක ගැන කිව්වොත් හොඳයි. ඒක පරණ එකක්ද මේක ඊයේ පෙරේදා වෙච්ච එකක්ද කියලා. එහෙම වෙනවා නම් ආගමන විගමනයේ තත්වේදී ඒක කරන්න ඕනේ. ගුවන් සේවාවේ යට නෙමෙයි. මොකද ශ්‍රී ලංකා ගුවන් සේවාවේ නම්බු නාමයට කීර්තියට ඒක පහරක් වෙනවා. ඒ වගේම දූෂණයට විරුද්ධව ක්‍රියා කරන්න කියනවා. අපිට කියනවා වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න කියනවා. අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන ස්වාධීන කරන්න. ඒක දැනටම නීතිය හදලා තිනවා ඇටර්නි ජෙනරල්ස් ඩිපාර්ට්මන්ට් එකේ ගේන්න. ඒක ගේන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම සොරකම් කළ වත්කම් අය කර ගැනීම ස්ටෝලන් ඇසට්ස් රිකවරි. ඒකට නීතියක් නැහැ. නීතිය ගේන්න කියලා කියනවා. ඒ වගේම අපි දන්නවා අවුරුදු 28කට අල්ලස් දූෂණ කොමිෂන් සභාවක් තිබුණාට එක ප්‍රසිද්ධ දේශපාලඥයෙක් නා නිලධාරි කෙනෙක්වත් නඩු තීන්දුවකින් වරදකරුවෙකුට පත් කරලා නැහැ. තිබේටම රටේ මතයක් ඇති වෙලා තියෙනවා.
The time is over. You may wind up.
අපි ගැන මතයක් ඇති වෙලා තියෙනවා. අපි ගැන මතයක් ඇති වෙලා තියෙනවා ඉබේටම. මේකට අපි උත්තර දෙන්න ඕනේ. ඉතින් අපි කියනවා රජයට කියනවා මේ නීති රීති ගේන්න විධායක ජනාධිපති ක්‍රමය හරහා තමයි මේ ප්‍රශ්නවිලා තියෙන්නේ. ඒ වගේම අපි නීතිමය වුණත් නීතිමය පිළිගැනීමක් නිසා කෙටි කාලයකින් මැතිවරණයකට යන්න ඕනේ. ඒතර ඉල්ලීමක් තියෙනවා අපි බහුපාර්ශවික ආණ්ඩුවක් හදමුද කියලා. මේ ජනාධිපතිතුමාට පෙන්වන්න පුළුවන් නම් මේ දේවල් එතුමා කරන්න ලෑස්ති කියලා මේ දේවල් කරනවා කියලා පෙන්වන්න ඕනේ ඉස්සලා. නැත්නම් මේකට යන්න බෑ. ඉතින් අරගලේ ඇවිල්ලා මම කතා කරන්නේ නීතිය කඩ කරන අය ගැන නෙමෙයි. අරගලේ පාගලල ඉස්සරහට යන්න එපා. මේක අපිට වරදිනවා. අපි ওই මාර්ගයේ ගියොත්
අපි
රජයෙන් ඉල්ලනවා හදිසි නීතිය පාවිච්චි කරලා මාස 3කට තමයි අත්අඩංගුවේ තියාගත්තේ ඒක අවුරුද්දකට වැඩි කරන්න.
Thank you honorable member. Thank you.
කරන්න එපා. මං කියන එක පොඩ්ඩක් අහන්න. උතුරේ මිනිස්සුන්ට කලේ වැඩේ මේ කරන්න හදන්නේ.
Thank you honorable member.
අකුලෙත් ඒක කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
Thank you. Thank you for your contribution. මිලඟට ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තිබෙනවා. ස්තුතියි.
මුල්ලස්සන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද දවසම පාර්ලිමේන්තු රැඳී ඉඳලා අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා කරන කතාවලට සවන් දෙන අවස්ථාව ලැබුණා. ඒ කතාවලට සවන් දෙනකොට මට මතක් වුණා මෙන්න මෙහෙම එකක්. ඇත්තටම මිනිස්සු පරිණත වන්නේ ඔහු විශාල දේවල් ගැන කතා කිරීමට පටන් ගත් විට නොවේ. කුඩා දේවල් තේරුම් ගැනීමට පටන් ගත් විටයි. එනිසා මේ පුංචි පුංචි දේවල්වත් තේරුම් නොගිය පිරිසක් තමයි මේ වෙනකන් කතා කරේ. එනිසා තමයි කොල්ලොන්ට ආපහු පාරට බහින්ඩ කියලා අපේ විපක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු අඬගහන්නේ. ඒ වගේම සමහරක් අය කියනවා කොල්ලොන්ට වැඩේ අතට ගන්න අතාරින්න එපයි කියලා. මුලස්රණරුඩ මන්ත්‍රීතුමනි, අප විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට 1980 අගත් 1990 මුලත් අධ්‍යාපනය ලබන කාල සීමාවේ අපි ලබපු අත්දැකීම් එකට එකහු කළ බලපුවාම අපිට පේනවා මේ අරගලයේ ඉන්න පුංචි පුතාලට මේක තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ පුතාලගේ අම්මා අප්පච්චිලාටත් මේක මතක නැතුව ඇති. අපේ කාලේ වුණෙත් මේකමයි. ඔබතුමාට මතක ඇති, ඔබතුමාත් අපේ විශ්වවිද්‍යාල සමකාලීනෙක් නිසා මෙහෙවන අය හැමදාම තිරෙන් පිටිපස්සේ හිටියේ. ඉඳගෙන කොල්ලෝ සටනට තල්ලු කරා. අවසාන ප්‍රතිඵලය වුණේ මන් දන්නේ මේ ඇස්තමේන්තු හරිද වැරදිද කියලා 60,000ක් විතර කොල්ලෝ කෙල්ලෝ මේ රටේ තමන්ගේ ජීවිත පරිත්‍යාග කරා. පරම්පරා පහකට මේකේ බලපෑම ඇති වෙලා තියෙනවා. අපේ ගරු වෙල්ගම මන්ත්‍රීතුමා, ඔබතුමා හරි මේ ජනඝාතක කණ්ඩායමට නෑදෑයෝ නෑ, යාළුවෝ නෑ. මේ අය මුලේ හොදාගත්ත පිරිසක්. ඒ නිසා මේ අය කරන කියන දේ පිළිබඳව මේ අරගලයට සම්බන්ධ පුංචි පුතාලා, ලොකු පුතාලා, මාමලා, බාප්පලා, සීයලා, ආච්චිලා හැමෝම තේරුම් ගන්න ඕන. මම අවුරුදු 28ක් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට ඉගැන්නුවා. උපාධිය ඉවර කරන්න අවුරුදු 7ක් ගත වුණා. අපිත් එක්ක හිටපු බොහෝ අය, තාම දක්ෂ අය, තමන්ගේ ජීවිත පරිත්‍යාග කරා මේ සටන වෙනුවෙන්. මට මතකයි මගේ කාමරයේ හිටපු මගේ සගයෝ දෙන්නම වෛද්‍යවරු වෙන්න හිටපු වෛද්‍යවරු විදිහට ඉගෙන ගත්ත අය තමන්ගේ ජීවිත පරිත්‍යාග කරා කවුරු වෙනුවෙන්ද කියලා මමත් අද වෙනකන් දන්නේ නැහැ. ඒ නිසා මම කැමති මුලාසනාරූඪ ගරි මන්ත්‍රීතුමනි මේ කාරණය පිළිබඳව ටිකක් ගැඹුරින් කාරණා ඉදිරිපත් කරන්න. අපේ රටට අපි හැමෝම ආදරෙයි. හැබැයි අපි රටට ආදරේ බව පෙන්වන විදියක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුළුවන්කමක් නැහැ හමුදාවට මෙතන ඉඳලා නියෝග දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුළුවන්කමක් නැහැ මේ අරගලයට තව පිරිසකට සම්බන්ධ වෙන්න කියලා කියන්න. අරගල කරන පිරිස අතරට ගිහිල්ලා අරගලේ පාර්ශ්වකරුවෝ වෙන්න. ඒකට හේතුව මේක රාජ්‍ය පෙරළීම සඳහා කරන කුමන්ත්‍රණයක්. පාර්ලිමේන්තුවට තෝරලා පත්වලා
ඔබට තව විනාඩි දෙකක් කාලයක් පමණක්
මේ රටේ මහජනයාව නියෝජනය කරන අය. අපි කල්පනා කළ බැලුවොත් ඔය රටට ආදරේ කියන පිරිස ඇත්තටම රටට ආදරේද? රටට ආදරේ නම් අපි දන්නවා මේ පහුගිය මාස 4ක කාල සීමාව තුළ රටේ ආර්ථිකයට කොතරම් බලපෑමක් මේ අය ඇති කරාද කියලා. හිටපු මහා බැංකු අධිපතිවරයෙක් මේ ළඟදී එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී කියනවා මූලික කාරණා තුනක් නිසා මේ රටේ ආර්ථිකයට බලපෑම ඇති කරා කියලා. නමුත් මම කියන්න කැමති මේ කාරණා තුනට අතිරේකව අපේ රට විටින් විට මේ ආර්ථික ආගාධයට ඇදලා දාන්නේ මේ තිරේ පිටිපස්සේ ඉන්න පිරිස රට අරාජික කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ වවුගේ අවුරුදු 50 තිස්සේම ගන්න උත්සාහයන්වල ප්‍රතිඵලයක් විදිහට. මම ස්තුතියි.
ප්‍රිය බෙදායකත්වයට